මිළඟට ගරු අනුර කරුණාතිලක එමෙතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
මෙහිම ස්තුතියි මූලස්නේ මන්ත්‍රීතුමනි. කරු විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීමත් එක්ක මම කැමති එතුමාර ප්‍රජාශක්ති ව්‍යාපාරයේ සම්බන්ධයෙන් සඳහනක් කරා. ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා මේ ප්‍රජාශක්ති ව්‍යාපාරයේ මේ වෙනකොට රජයේ හැටියට මේ වෙනකොට බිලියන 25ක් වෙන් කරලා තියෙනවා. ඒ බිලියන 25න් හැම ග්‍රාම සේවාව වසමකම අවවශ්‍යෙන් එක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ව්‍යාපෘති වල නිර්ණායක දිහා ඔබතුමා හරියට හැදෑරීමක් කරා නම් ඒ ව්‍යාපෘති තුල ග්‍රාමීය නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ කොහොමද? ඒ වගේම සමාජ සෞඛ්‍ය බල ගැන්වීම ඇති වෙන්න ඕනේ කොහොමද? ඒ නිර්ණායකට අනුව ව්‍යාපෘති සැලසෙන්න ඕනේ කොහොමද කියන කතාව පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා මම එතුමට ආරාධනා කරනවා ඒ ප්‍රජාශක්ති ව්‍යාපාරයට අදාළව චක්‍රලේඛයේ සහ ඒ ව්‍යාපෘති පිළිබඳ වැඩි විස්තර හදාරන්න. එතකොට ඔබතුමාට මේ ඔබතුමාගේ ප්‍රශ්නෙටම උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම අපේ ඩීවී චානක මන්ත්‍රීතුමා මට පේන්නේ නැහැ මේ වෙලාවේ චේම්බර් එකේ. එතුමා ප්‍රශ්නයක් ඇහුවා. මම මගේ කතාව තුළ එතුමාට උත්තරයක් දෙනවා. හැබැයි මම කැමති එතුමා මේ චේම්බර් එකේ ඉන්න වෙලාවෙම ඒකට උත්තර දෙන්න. ඒ නිසා මම මේ කතාව කොහේ හරි ඉඳන් අහන් ඉන්නවා නම් එන්න චේම්බර් එකට මම ඒකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා ඉස්තරහාම. හොඳයි. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ යෝජනාව ගැන කතා කරනකොට මේකේ හරයන් හැටියට ගත්තාම කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි කවුරුත් දන්න විදිහට මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ඒක ලෝකේ අනිත් රටවල්වල වගේම ලංකාවේ සමාජ ආර්ථික බලපෑම් මොකක්ද කියන එක මේ යෝජනාව තුළ තියෙනවා. ඒ වගේම ඒකත් එක්ක ඉදිරියේදී ඇතිවේයයි පුරෝකථනය කළ තියෙන ඉල්නිනෝ සහ ලානිනෝ වගේ කාලගුණික විපර්යාසයන්වල කෘෂිකර්මාන්තයේ බලශක්තිය වගේ ක්ෂේත්‍රවලට ඇතිවන බලපෑම ගැනත් සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒක දිහා බැලුවහම මට පේනවා ඒ එක තැනක තිබුණා අපිට මේක පේන්නේ නැහැ කියලා. හැබැයි මම රට සූදානම්ද නැද්ද කියන එක එහෙම බැලුවහම මට පේනවා. මට මතකයි කෘෂිකර්ම ඇමතිවරයා හැටියට අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් මේකත් එක්ක සාකච්ඡාවක් වුණා. මේ සාකච්ඡාවේදී ඉදිරි පියවර මොනවද කියලා. ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ හැටියට අමාත්‍යාංශයරයාගේ නායකත්වයෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. ඒ වගේම බලශක්ති අමාත්‍යාංශයේ හැටියට අපි ඒ අදාළ නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. මේකෙන් ඇතිවන බලපෑම් මොන වගේ එකක්ද බලශක්ති ක්ෂේත්‍රයට, ඒ සඳහා ගන්න ඕන පියවර මොනවද කියලා. විශේෂයෙන් අපි 2026 ඉදිරි කාලය තුළ අපි පුරෝකථනය කරලා තියෙනවා ගිගාවෝට් 127ක් පැය ගිගාවෝට් පැය 127 වගේ ප්‍රමාණයක් අඩුවේ කියලා. අන්නේ වෙනුවට විකල්ප මොනවද කියලා අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා යෝජනා කරනවා වගේ රට සූදානම් නැහැ කියන පණිවිඩයට වඩා ඒ සූදානම විපක්ෂයේ දකින්නේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම මේකේ කලමනාකාරීත්වය පිළිබඳ ගැටලුවකුත් සඳහන් වෙනවා. එතකොට ඇත්තටම මේ කලමනාකාරීත්වය ගැන කතා කරන අය තමන්ගේ ආණ්ඩුව කරන කාලේ කොයි විදිහටද ආණ්ඩුකරණය කරේ සහ ආර්ථිකයේ කලමනාකරණය කරේ කියන එක ගැන එහෙනම් අපි කල්පනා කරලා බලලා තමයි මේ ඇත්තන්ගේ උපදෙස් අවවාද අනුශාසනා පිළිගන්න ඕනද කියලා හිතන්න වෙන්නේ. මම බැලුවා 2015 මේ ගරු උපක්ෂයේ මේ යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් භාරව, ඒ වගේම පබ්ලික් එන්ටර්ප්‍රයිස් භාරව, පෙට්‍රෝලියම් රිසෝර්ස් භාරව කටයුතු කරන කාලේ මේ රටේ ආර්ථිකයට මොකද වුනේ කියලා. 2015 යාලා ආර්ථිකයේ බාර ගන්නකොට රටේ ආර්ථික වේගය 4.8%. අවුරුද්දක් ඇතුළත මේක 3.4%ට අඩු වෙනවා. ඒ කියන්නේ 1.6%කින් ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. ඒ වගේම 2019 වෙනකොට මේක 2.3%ට අඩු වෙනවා. ඒ නිසා මේ ආර්ථික කලමනාකරණය පිළිබඳ අනිත් අය ප්‍රශ්න කරන අයගේ කලමනාකාරීත්වය හැකියාව ආර්ථිකය සම්බන්ධයෙන් මේ ආර්ථික වර්ධන වේගය 4.8%ක් වෙච්ච ආර්ථික වර්ධන වේගය 2.3% දක්වා අඩු වීම කියනකොට අපිට මේක හොඳටම පේනවා. ඒ වගේම නමුත් ජාතික ජන බල වේගය හැටියට අවම වශයෙන් අපි මේ කාලය තුළ 5% ආසන්නව තියාගෙන යන්න අපි සමත් වෙලා තියෙනවා. එතකොට බලන්න පුළුවන් කවුද ආර්ථික කළමනාකරණයේදී වඩා දක්ෂතාවයක් පෙන්වලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ගවර්න්මන්ට් රෙවිනිව් රජයේ ආදායම් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මේ 2015 2019 කාලය තුල මේක 14%ක් 14%ක නිෂ්පාදිතයෙන් 14%ක් 19%ක් අතර ප්‍රමාණයක තමයි තිබුණේ. හැබැයි 2024 2025 මේ කාලය තුල මේක 16.6%ට රාජ්‍ය ආදායම 16.6% දක්වා වැඩි කරන්න සමත් වෙලා තියෙනවා. 2001න් පස්සේ වැඩිම දළ ජාතික නිෂ්පාදයට සාපේක්ෂව රාජ්‍ය ආදායම අත්පත් කරගෙන තියෙන්නේ මෙන්න මේ 2025 2026 කාලේ. එහෙන් බැලුවහමත් ඔන්න තවත් උදාහරණයක් සංඛ්‍යා සහිත කාටද වඩා දක්ෂතාවයේ පළපුරුද්ද තියෙන්නේ කියලා. ඒ වගේම වැදගත් වෙන කාරණයක් තමයි අපේ විපක්ෂ නායකතුමත් මේ බදු ගැන කතා කරා, ණය බර ගැන කතා කරා. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් මේ 2015 2019 තුල බාහිරින් ගත්ත ණය, ඒ කියන්නේ විදේශ රටවල් වලින් අපි ගත්ත ණය කොහොමද අඩු වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙන්නේ කියලා. 2015 දී මේ රාජ්‍ය ණය බර, විදේශ ණය ඩොලර් බිලියන 44ක තිබුණේ. හැබැයි අවුරුදු පහක් කාලය තුල 2015 ඉඳලා 2019 දක්වා වෙද්දී මේක ඩොලර් බිලියන 56 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කාලය තුල 44ක් තිබිච්ච ණය බරට තවත් ඩොලර් බිලියන 12ක් එකතු කරලා තියෙනවා. එතකොට අපිට හිතන්න වෙනවා මේ ණය බර වැඩි වෙන්න වැඩිම දායකත්වයක් දක්වලා තින්නේ මොන කාලයේද කියලා අපිට බලන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් මේ කාලයේදී අපි දන්නවා පිළිගන්න වෙන කාරණයක් තමයි අපි විශේෂයෙන් මේ මැද පෙරදිග යුද්ධයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක මේ මාර්තු මාසේ ඉඳලා අපි දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නේ. ඒ දුෂ්කරතාවය බලන්න වෙන්නේ සමහරු පුරෝකථනය කරනවා වගේ ආර්ථික කඩාවැටීමක් දක්වා වැඩි වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් කරු සභාපතිතුමනේ මූලාසනයේ මේ අභ්‍යන්තර සාධක මත නම් ආර්ථික දුෂ්කරතාවය ඇති වෙන්නේ, ඒ ආර්ථික කිසියම් හැලහැප්පීමක් ඇති වෙන්නේ ඒකම අපිට ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය කිරීමේ අවධානම තියෙනවා. ඒ වගේම මේ ආර්ථික අවධානම, ඒ ආර්ථික අර්බුදය නැවත වරක් දේශපාලන අර්බුදයක් දක්වා යෑමේ අවධානමක් තියෙනවා. නමුත් මේ තියෙන කාරණේදී අපේ රට අභ්‍යන්තරයේ විනිමය හොයා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් බරපතල විදියට. එතකොට අපිට අන්න එතන බලන්න පුළුවන් ආර්ථික අර්බුදයට බලපාලා තියෙන කාරණේ මොනවද කියලා. විදේශ ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා නම්, සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබෙන ආදායම අඩු වෙලා තියෙනවා නම්, අපේ අපනයන ආදායම අඩු වෙලා තියෙනවා නම් අන්න එතන විනිමය පිළිබඳ අභ්‍යන්තර අර්බුදයක් තියෙනවා. ඒ වගේම රටේ අවශ්‍ය වන එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය වන රුපියල අපිට හොයා ගන්න අමාරු නම්, රාජ්‍ය ආදායම අඩු වෙලා තියෙනවා නම් අභ්‍යන්තර වශයෙන් අපිට ගැටලුවක් පේනවා. හැබැයි මේ අපි මේ කතා කරන මොහොතේ තියෙන මේ ආර්ථික දුෂ්කරතාවේ, ඒ ආර්ථිකයේ තියෙන අමාරුකම මේ එක කාරණයක්වත් නිසා ඇති වෙච්ච දෙයක් නෙමෙයි. අපි දන්නවා මැද පෙරදිග යුද්ධයක් ඇති වෙලා තියෙනවා, සැපයුම් ජාලවල ගැටලුවක් පැන නැගිලා තියෙනවා, විශේෂයෙන් ඉන්ධනවලදී ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේක පෙරලා අපි වගේ රට මුළු ලෝකයටම බලපෑම් කරද්දී අපේ වගේ රටකට මේක ටිකක් වැඩියෙන් බලපාලා තියෙනවා. අන්න ඒක තමයි අපි මේ අද මේ කතා කරන ආර්ථික දුෂ්කරතාවය කියලා අපි දකින්නේ. එතකොට ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ ආර්ථික කඩාවැටීමක් ගැන කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්, මේක ආර්ථික අර්බුදයක් ඇතිව දක්වා වර්ධනය වෙයි කියලා හිතනවනම්, ඒ ආර්ථික අර්බුදය මුල් කරගෙන දේශපාලන අර්බුදයක් වෙයි කියලා කවුරු හරි පුරෝගතනය කරනවා නම්, බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, මමට එයාට කියන්න තියෙන්නේ සොරි තමයි කියලා කියන එක. ඉතින් හැබැයි අපි දන්නවා මේ ඉන්ධන මිල ඉහළ යාමේ අවස්ථා හතකදී ලංකාව තුල පහුගිය මේ යුද්ධයත් එක්ක ඇති වෙලා තියෙන කාරණේ නිසා අපි ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුණා. හැබැයි මේකේ දත්තයන් දිහා කල්පනා කරලා බලනකොට අපි වගේ ඉන්ධන ආනයනය කරන රටවල්, සමහර රටවල් වල ඉන්ධන මිල ඉහළ යාමත් අපේ ඉන්ධන මිල ඉහළ යාමත් කොයි වගේ තැනකද තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. මම ගත්තොත් පෙට්‍රල් මිල පකිස්තානයේ 52.7%කින් මේ කාලය තුල වැඩි වුණා. පිලිපීනයේ 72.5%කින් වැඩි වුණා. මියන්මාර්වල 99.1%කින්. USA ඇමරිකා එක්සත් ජනපදයේ මේ යුද්ධය පටන් ගන්න කලින් වෙනිසුලාවේ තෙල් අත්පත් කරගෙන කටයුතු කරපු රටටත් තමන්ගේ පෙට්‍රල් වල වියදම 42.7%කින් වැඩි කරා. ඒ වගේම ඩීසල් වලදී මේක තවත් භයානක තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. පකිස්තානයේ 43.4%, මේක 58%ක තිබිලා පස්සේ තමයි එයාලා අඩු කරේ 43.4%ට. නේපාලයේ 58.6%, සිංගප්පූරුව තෙල් වල ඉන්ධන වල හබ් එකක් හැටියට තියෙන රට. සිංගප්පූරුවේ ඒගොල්ලන්ගේ ඩීසල් වල මිල 61.4%කින් වැඩි වෙලා තියෙනවා, වැඩි කරගෙන තියෙනවා. හැබැයි ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ 43.7%කින් ඒගොල්ලන්ගේ ඩීසල් ඉන්ධන වැඩි කරලා තියෙනවා.
ඔබතුමාට
අපේ රටේ
එමෙතුමනේ ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
ඔව් අපේ රටේ මේ මිල වැඩි වීම තියෙන්නේ පෙට්‍රල් 95 45.59, ඒ වගේම 92 48.12, ලංකා සුදු ඩීසල් 44.84, සාමාන්‍යයෙන් 45කට ආසන්නව තමයි අපේ රටේ තෙල් මිල වැඩිවීම කියන එක තියෙන්නේ. ඉතින් මම අවසාන කාලේ නිසා අපේ ඩීවි චානක මන්ත්‍රීතුමා සභාවට එන බවක් පේන්නේ නැහැ. මම කොහොම වුණත් එතුමා කැමති මාතෘකාවක් මම ගන්නම්. මේ ලංකා මේ ගල්ලඟුරු වල ප්‍රමිතිය අඩුවීම නිසා අපිට තියෙච්ච බලපෑමට මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියන එක රටේ ජනතාවට වැදගත්. මේ වෙනකොට අපි දන්නවා විවිධ මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුව පැන නැගිච්ච නිසා දැනට අපි දඩ හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 29.87, ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් බිලියන 9.8 රඳවගෙන තියෙනවා. ඒ වගේම පර්ෆෝමන්ස් ට්‍රෙන්ඩ් එක බිලියන මිලියන 14.7, ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් බිලියන 4.875. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බිලියන රුපියල් බිලියන 14.72කට මේ ප්‍රමාණය රඳවගෙන ඉන්නවා. හැබැයි මේ කාලය තුල අපි ගණනය කරලා තියෙනවා අදාළ සමාගම් විසින් කොච්චර මුදලක් මේ ගල්ලඟුල වල ප්‍රමිතිය නිසා කොච්චර අපිට අලාභයක් ඇති වෙලා තියෙනවද කියලා. NSO Natural System Operator ගණන් හැරීම අනුව ජනවාරි වල ඉඳලා අප්‍රේල් දක්වා බිලියන 4.5ක්, ඒ වගේම ජෙනරේෂන් කරන ජනනය සමාගමේ ගණන් බැලීම අනුව එයාලට වෙච්ච පාඩුව බිලියන 3.1ක් නැයි දක්වා. ඒතර මේ ඔක්කොම දිහා බැලුවාම බිලියන 7.6ක විතර පාඩුවක් තමයි දැනට ගණන් බලලා තියෙන විදිහට මේ ගල්ලඟුල වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිසා ඇති වෙලා තියෙන්නේ. එනිසා අපිට මේ ප්‍රමාණය තවත් ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද අපි හැමදාම කියනවා වගේ මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාන් පස්සේ තමයි අපිට සම්පූර්ණ මතව විනාඩියක් දෙන්න. සම්පූර්ණ වුණාන් පස්සේ තමයි සම්පූර්ණ ලාභය ගණනය කරන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද කියලා. හැබැයි අපි හිතනවා මේක බිලියන 10ක් 11ක් විතර ප්‍රමාණයක් වෙන්න පුළුවන් දැනට දින ගණන් බැලීම අනුව. නමුත් අපි බිලියන 14.72ක් මේ වෙනකොට රඳවගෙන තියෙන නිසා මේකේ බර ජනතාවට දෙන්නීමේ අවශ්‍යතාවයක් පැන නැගින්නේ නැහැ කියන එක මතක් කරන්න කැමතියි. අවසාන වශයෙන් ඩීවී චානක මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නයට මම උත්තරයක් දෙන්න ඕන. අපි දන්නවා ඒ ඉමර්ජෙන්සි මිලදී ගැනීම වලදී, හදිසි මිලදී ගැනීමෙදී තිබිච්ච පස්වෙනි නැවේ පෝට් SGS ලෝඩ් පෝට් ඇනලිසිස් එක ගත්තාම ඒ සර්ටිෆිකේට් වල ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව නිසාම අපි පහුගිය ජූනි මාසේ 9 වෙනිදා ඒ අදාළ සමාගමට දැනුම් දීලා තියෙනවා මේ ගැටලුව නිසා මේ නෞකාවේ ෂිප්මන්ට් එක අපිට බාර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඒට විකල්ප පහක් දීලා විකල්ප යෝජනා පහක් ඇතුලේ එක තැනකට අපි සඳහන් කරනවා සැප්තැම්බර් මාසේ පළවෙනිදාට කලින් අලුත් නැවක් ගේන්න. එහෙම නැති වුණොත් ඒ අදාළ ටෙන්ඩර් දැන්වීමේ තියෙන පරිදි දඩ අය කර ගැනීම සඳහා අපි කටයුතු කරනවා.
මේ
කාලය ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි.
ඔව් ස්තුතියි.